නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ ච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පබහාසේති අබ්භා මුත්තෝ වචන්දිමාති ධර්මශ්‍රවණ අභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස දැන් මේ සෝදානම් වෙන්නේ සසර දුක්ගින් නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනාම නොයෙක් අරමුණු වල සිත් දුවන්නට නොදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. මතුන කුමක් නිසාද අපි බොහොම වුමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ? අපි හැම කෙනෙක්ම ජීවිතයේ මේ දීර්ඝ සංසාරික ඉඳලා මේ හොයමින් ඉන්නේ පුංචි දරුවා ගිදල වැටහිට කෙනා දක්වා සැප්ප සතුට සැනසිල්ල කියන කාරණාව. නමුත් ඒ සැප සතුට දෙක අපේ ජීවිතයට ලංකරගන්ඩ දුක අපේ ජීවිතයෙන් අයින් කරගන්ඩ මුළු සසරක ඉඳම් උත්සාහවත් වනත් අපි හැමෝටම තාම බැරි වෙලා අපි තාම සැප හොයන අය වෙලා සැප විඳින්න උත්සාහවත් වෙන අය වෙලා දුක අයින් කරගන්න උත්සාහවත් වෙන අය වෙලා ඒකට හේතුව මේ ලෝකෙ කිසිම කෙනෙක් දුක අයින් කරන්න හදන්නේ දුක ඇති වෙච්ච හේතුව දැනගෙන නෙමෙයි. සැප ළඟා කරගන්න හදන්නේ සැප ඇති වෙච්ච හේතුව දැනගෙන නෙමෙයි. එහෙම හේතුව දැනගත්ත කෙනාටයි දුක අයින් කරගන්න පුළුවන්කම සැප ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම අයින් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ සද්ධර්මය අහලා ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ තුල ඇති වෙන අවබෝධය තුලයි. ඒ නිසායි අපි වුමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. මේ ධර්මයේ තියෙන වටිනාකම ජීවිතයකටත් වඩා වටිනවා අපේ කියන කාරණාව අතීතයේ වැඩි හිටිය උත්තමයන්න් දැනගෙන හිටියා. පින්වතුනි ඒකට කදීම අදහසක් කදීම අරමුණක් අපිට පෙන්නනවා තිස්සහාමුදුරුවන්ගේ කතාවෙන්. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී එක්තරා සිටු යුවලක් හිටියා. මේ සිටු යුවලට හිටිය පුතෙක් තිස්ස කියලා ඒකම තව බාල සහෝදරයෙකුත් හිටියා. ඉතින් මේ දරුවෝ දෙන්න ගෙන් තිස්ස කියන වැඩිමහල් දරුවා යන්තම් අවුරුදා 14ක් 15ක් වෙන අවස්ථාවේදී හදිසි රෝගයක් ඇදිලා ඒ අම්මයි තාත්තයි දෙන්නම මරණාසන්න මොහොතේ කිට්ටු වුණා. කිට්ටු වුණාම ඒ අම්මයි තාත්තයි අර තිස්ස තමන්ගේ වැඩිමහල් දරුවා ළඟට අරගෙන කියනවා, අනේ මගේ පුතේ, මේ රෝගේ ස්වභාවය තමයි මේ රෝගිය වැළඳුණු අය, මේ රෝගේ හැදුණු අය වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. අපි දෙන්නම තව නොබෝ දවසකින් කලුරිය කරන්න පුළුවන්. එහෙම හදිස්සිය අපි කලුරිය කළොත් අපි නැති වෙච්ච පාඩුව, අපි නැති අඩු පාඩුව මල්ලියට දැනෙන්න තියන්න එපා. මල්ලිව හොඳින් බලාගන්න කියලා අවවාද කළා. ඒ අම්මයි තාත්තයි කියපු විදිහටම නොබෝ දවසකින් දෙමව්පිය දෙන්නම කලුරිය කළා. ඊට පස්සේ මේ තිස්ස මොකද කරන්නේ? තමන් ඉගෙන ගන්න කටයුතු නතර කරලා හරියට කුඩා දැනුම් තේරුම් තියෙන වැඩිහිටි කෙනෙක් වගේ ජීවිතේ හැම බරක්ම තමන්ගේ අතට අරගෙන තමන්ගේ සහෝදරයව පෝෂණය කරන්නට ගත්තා. ඒ මල්ලිට හොඳට උගන්වලා ඒ හැම දෙයක්ම කරලා ටිකක් වැඩිහිටි ස්වභාවයට පත් වෙනකොට තමන් ගැන චුට්ටක්වත් හිතන්නේ නැතුව මල්ලි ගැන සිහි කරලා සුදුසු කුලයක් බලලා අවවාහ විවාහ කටයුතු පුත් කරලා දීලා ඒ තමන් සතු ධනයෙන් කොටසකුත් අඩක්ම මල්ලිට බෙදලා දුන්නා. ඉතින් මේ තිස්ස තාම තනිකඩව ඉන්නේ. ඔය කාලෙදී බොහෝ පිරිස් හවසට පහන් සුවඳ දුම් මල් ආදී අරගෙන ජේතවනාරාමයට යන බුදුරජාණන් වහන්සේ දැහැ දකින්ද ධර්මය අහන්නට. ඉතින් මේ යන පිරිස් එක්ක තිස්සත් යන්තොත වෙනවා. ඉතින් ඒ විදිහට යන පිරිස් වලට බුදුරජාණන් වහන්සේ හැමදාම අවවාද කරනවා, අනුශාසනා කරනවා. බුද්ධෝත්පාද කාලයක ඇති දුර්ලභ බව, මනුෂ්‍ය ජීවිතයක ඇති දුර්ලභ බව, මේ සංසාරයේ ඇති අනවරාග්‍ර බව, සංසාරගත සත්‍යයන්ට සුව නොවන වැළඳුණු රෝගයක් වගේ ජරා මරණ, එවගේම නපුරු වදකෙක් කඩුවක් ඔසවාගෙන එනවා වගේ උපන්න මනුස්සය පිටිපස්සේ මරණය නොනවති උපන්නගෙන එන බව, ඒකෙන් ලෝකෙ තුල කිසිම කෙනෙකුට බේරෙන්න බැරි බව, ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවා නම්, නුවණැති කෙනෙක් ඉන්නවා නම් මේ අවස්ථාවේදී මේ ධර්මයෙන් වැඩගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ වගේ දේශනාවන් ශ්‍රවණය කරන මේ තිස්සට කාලයක් යනකොට ගිහි ජීවිතයක තියෙන කම්කටොළු ස්වභාවය, ගිහි ජීවිතයේ කියන්නේ ජරා මරණය කරා ගහගෙන යන නෞකාවක් වගේ, මේකින් ඈතර වෙන්න තියෙනවා නම් හොඳයි නේද කියලා කල්පනා කරලා දවසක් පිරිස් කෙරවල බණ අහමින් ඉඳලා පිරිස ඔක්කොම යනකම් පැත්තකට වෙලා ඉඳලා අන්තිමට ගිහිල්ලා කියනවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ, මං කෙරෙහි අනුකම්පාවෙන් මාව පැවිදි කරන්ට මාව උපසම්පදා කරගන්ට කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තිස්ස මහාන කරන්ට නම් පුළුවන්, ඒත් ගෙවල් වල කාගේ හරි අවසරයක් ගන්නා ඉන්නවා නම් ඒ අයගේ අවසරයක් නැතුව මහාන කරන්ට කැප නැහැ. අවසර ගන්නට දෙමව්පියෝ හරි වෙන කවුරු හරි ඉන්නවද? ස්වාමීන් වහන්සේ මහන්සමට මල්ලි කෙනෙක් නම් ඉන්නවා. හොඳයි තිස්ස, එහෙනම් ගිහිල්ලා මල්ලිගෙන් අවසර අරගෙන එන්න පැවිදි වෙන්න. එපාරේ භාග්‍යතුන් වහන්සේට උත්තර දීලා තිස්ස ගෙදර ගිහිල්ලා කියනවා, මල්ලි මට පැවිදි වෙන්න යන්න ඕනේ කියලා. ඒ වෙලාවේදී මේ මල්ලි අඬනවා, අනේ අයියේ මහාන වෙන්නියන්ට නම් එපා. අම්මා නැති මට අම්මා උනේත් අයියා, තාත්තා නැති මට තාත්තා උනේත් අයියා, සහෝදරයෙක් උනේ තනිත් හැම ඥාතියෙක්ම උනේ අයියා, මගේ ජීවිතේට හිටපු එකම රැකවරණේ අයියා, එහෙනම් අයියා නම් මහාන වෙන්නියන්ට එපා කියලා කිව්වා. ඒ වෙලාවේදී ආපහු කියන මල්ලි, මන් සතු මේ සියලුම ධනයත් මල්ලි කණ්ඩ මත මහාන වෙන්න යන්න දෙන්න. ආපහු කියනවා මල් අයියා, මහාන වෙන්න යන්න නම් ඉල්ලන්න එපා, මහාන වෙන්න යන්න නම් එපා කියලා. දැන් මල්ලි මොන විදිහටවත් කැමැත්තක් දෙන්නේ නැහැ මහාන වෙන්න. ඒ වෙලාවේදී මේ තිස්ස කියනවා, මට පුළුවන් දවසේ ඉඳලා මම මගේ ජීවිතේ ගැනවත් බලන්නේ නැතුව, මට පුළුවන් හැම දෙයක්ම මම මල්ලි වෙනුවෙන් කළා. ඒ කරපු දේවල් වලට උපකාර වශයෙන් මම එකම එක දෙයයි ඉල්ලන්නේ, මල්ලි මේ සසරේ ඉන්න කෙනා මහා දුක් ගොඩක ඉන්නවා, මේ දුක් සහගත සසරෙන් මට එතර වෙන්න අවස්ථාව හදලා දෙන්න. කරපු උපකාර වලට ප්‍රතිඋපකාරයක් මට කරනවා නම් මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා මේ වගේ නොයෙක් කාරණා කියලා ඉල්ලනකොට මල්ලිට මේකට එකඟ නොවී ඉන්න බැරි කම හින්දා මල්ලි මොකද කරන්නේ, හොඳයි එහෙනම් පැවිදි වෙන්න කිව්වා. ඒ පාර තිස්ස මේ ජේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මම අවසර අරගෙන ආවා කියලා මතක් කළා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ, මේ තිස්සව පැවිදි කළා, උපසම්පදා කළා. මේ තිස්ස හාමුදුරුවෝ හරීම වත්සපං, හරීම ගුණවත්, අප්‍රමාදීව නිවන කෙරෙහි මෙහෙයෝ සිත් ඇතුව වීර වීර්ය වඩන සුපේසල භික්ෂුන් වහන්සේ ළමක් වුණා. ඒත් තමන් උපන් ගම පලාතට කිට්ටු නිසා දන්න හඳුනන අය නිතරම මේ තිස්සහාමුදුරුවන්ව හම්බෙන්ට එනවා. තිස්සහාමුදුරුවන්ගේ විවේකයට, බණ භාවනාවට, අල්පේච්ඡතාවයට මේක කරදරයක් වුණා. එතකොට තිස්සහාමුදුරුවෝ තීරණය කළා, ටිකක් ඈත ප්‍රදේශයකට ගිහිල්ලා බණ භාවනා කරන්න. එහෙම තීරණය කළා තිස්සහාමුදුරුවෝ මොකද කරන්නේ, භාග්‍යතුන් වහන්සේටත් මතක් කරලා, ආචාර්ය උපාධ්‍යන් වහන්සේලාටත් මතක් කරලා, වන්දනා කරලා, තමන්ගේ පාත්‍ර සිවුරුත් අරගෙන ටිකක් ඈත පිටිසරබද කවුරුවත් අඳුරන්නේ නැති අය ඉන්න ගමකට ගිහිල්ලා, ඒ ගමෙත් ගමෙන් ඈත කෙරවල කැලෑවක තියෙන ගල්ලෙනක් පිළියෙල කරගෙන, ඒ ගල්ලෙන ඇසුරු කරගෙන බණ භාවනා කරගෙන ඉන්නවා. උදෑසන ගමට ගිහිල්ලා පින්ඩපාත කරගෙන ඇවිල්ලා කෙළේ ඇතුළෙම පින්ඩපාත වළඳලා අප්‍රමාදීව දවස පුරාවටම ඉඳගනිමින් සක්මනෙමින් ආපහු සක්මනෙමින් ඉඳගනිමින් භාවනා කරනවා. මේ කාලෙදී අර මල්ලිගේ බිරිඳ කල්පනා කරනවා, මේ තිස්ස මහාන වෙච්ච එක නම් අපිට උනේ බොහොම යහපතක්. එයා මහාන වෙච්ච නිසා එයාගේ තිබුණු සම්පූර්ණ දේපලත් අපිට අයිති වුණා. ඉතින් යම් වෙලාවකදී මහානකමේ කලකිරිලා ආපහු ආවොත් මේ වස්තුව ආපහු දෙන්න වෙනවා. ඒ නිසා කලකිරිලා ආපහු දෙන්න ඉස්සර වෙලා මේකට පිළියමක් කරන්න ඕනේ කියලා මල්ලිට දැනෙන්නේ නැති වෙන්න මල්ලිට හොරෙන් මිනී මරණ හොරු කණ්ඩායමක් ගෙනල්ලා ඔවුන්ට හොරෙන් මුදල් දීලා කියනවා, මෙතන තියෙන මේ බොහොම සුළු වියදමක්, සුළු මුදලක්, මං උඹලට ගොඩාක් මුදලක් දෙනවා, අහවල් ගමේ අහවල් කැලේ ගල්ලෙන කින්නෝ හාමුදුරු නම. මෙන්න මේ හාමුදුරුවන්ම මරලා එන්ට කියලා පොරුන්ට දැම්මේ කොන්ත්‍රාත්තිකු භාර දුන්නා. ඒ වෙලාවිද මුදල් ලෝභකමින් යුක්තව මේ හොරු මොකද කරන්නේ, තිස්ස හාමුදුරු ඉන්න තැන්ට ගියා මරන්න. අනේ යන වෙලාවදි තිස්ස හාමුදුරු සක්මම් මළුවේ සක්මම් භාවනාවේදීලා ඉන්නවා. මේ හොරු කට්ටියම වට කරගෙන තිස්ස හාමුදුරුවන්ව වට කරගත්තා. තිස්ස හාමුදුරුව අහනවා, ඇයි උපාසකවරුනි, අපි ආවේ ඔබ වහන්සේව මරන්න. ඊට පස්සේ කියනවා, මාව මැරුවට කමක් නැහැ, මාව මැරීමේ මූලික ඵලය මොකද්ද? ඔබ වහන්සේව මැරුවහම අපිට විශාල මුදලක් හම්බ වෙනවා. හොඳයි, කාට හරි මගේ ජීවිතයෙන් මේ කුණු ශරීරයෙන් ප්‍රයෝජනයක් වෙනවා නම් ඒකත් යහපතක්. හැබැයි මට එක දවසක්ව ජීවිතේ දෙන්න. අත මරන්නේ නැතුව එත මරන්න මාව. ඒ වෙලාවේදී දැන් හිටපු නායක හොරා බයිනවා. හාමුදුරුවක් වුණත් මුගේ තියෙන කපටිකම බලන්ඩ අත මරන්න එපා කියලා එත මරන්න කියලා අපේ ඇස් වහල පැනලා යන්නයි මේ හදන්නේ. දැම්මව මරලා ඉවරයක් කරමු කියලා කඩුව අරගෙන කීප දෙනා මිත්‍රාට පැන්නා. පයින් වෙලාවේදී තිස්ස හාමුදුරුවෝ කියනවා, "කින්වත්නි පොඩ්ඩක් ඉන්න. ඔගොල්ලෝ හිතනවා නම් මම පැනලා යයි කියලා, පැනලා නොයන බවට මං ඇතයක් වෙන්න." ඊපස්සේ හොරු අහනවා, "මේ කැලේ කවුද උඹට ඇප වෙන්නේ?" තිස්ස හාමුදුරුවෝ සක්මණ කෙරවලට ගිහිල්ලා ඉඳගෙන එතන තිබුණු විශාල කළු ගලක් අතට අරගෙන දෑත බදල ඔසවලා අරගෙන මේ කකුල් දෙකට ගහලා කකුල් දෙකේම කලවැට දෙක කඩාගත්තා. දැන් කලව සම්පූර්ණ හෙල්ලෙනවා. ඇවිදිනවා තියා රලෙන්ටවත් බෑ. ඇවැත්නි පැනලා නොයන බවට මේ ඇපය ඇද්ද කියලා ඇහුවා. එතන හිටපු ඒ හුරු පවා පුදුම සංවේගයකට පත් වුණා. අනේ මේ බඳු උත්තමේ කුමරන්ට නේද අපි ආවේ කියලා ඔක්කොමල වන්දනා කරලා ගියා යන්ට. ඊට පස්සේ ඒ තුන් යම රාත්‍රී පුරාවටම ඒ ශාරීරියේ උපම් වේදනාවම සිහි කරගෙන ඒ වේදනාවම මෙනෙහි කරලා පහෝදා උදෑසන වෙනකොට සිව් පිළිසිඹියාපත් අරිහත්ත්වයට පත් වෙලා එහෙමම පිරුණම් පෑවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනේ, තිස්සහාමුදුරු එහෙම කළේ ඇයි? තිස්සහාමුදුරු දැනගෙන හිටියා කෙලෙස් සහිතව ජීවත් වෙනවට වඩා නික්ලේශී භාවයෙන් මැරෙන එකත් යහපත් කියලා. මේ දීර්ඝ සංසාරේන කොට කකුල් වල ඇට කැඩුණු වාරවල් කියන්න බෑ. අනාගතයට කකුල් කැඩෙන්න තියෙන වාරවල් කියන්න බෑ කියන එක තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි, මේ දීර්ඝ සංසාරේන කොට කඩු කිනිසි පාරවල් වැදුණු ප්‍රමාණය ගණන් කරන්න බෑ කියලා තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා. කකුල කඩාගෙන හරි භාවනා කරගන්න පුළුවන් වුණොත්, අනේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න වුණොත් මේ දුක මෙතනින්ම නිමා වෙන බව තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා. මේ ධර්මයේ වටිනාකම අතීත උත්තමිය දැනගෙන හිටපු හින්දා ජීවිතය ගැනවත් සලකන්නේ නැතුව දහමට ජීවිතේ පූජා කළා. ඒ අය සසරින් මිදුණ, සසර දිනාගත්ත පින්වතුනි. අපි නම් චූටි ඇසිල්ලකින් ධර්මයේ පැත්තකින් තබලා අපි සසරට නැවත නැවතත් පත් කරගෙන ජරා මරණ දුකට අපිව නැවත නැවතත් ඇදගෙන යන ලෝකෙ මූණයි බලන්නේ, අපි ධර්මයේ මූණ නෙමෙයි බලන්නේ. සුවල්ප ඇසිල්ල ධර්මයේ පැත්ත අතහරිනවා, චූටි කරුණකදී වුණත් ගෙවල් දොරවල් යාන වාහනයට කඩම් මිල මුදල් කියලා මෙන්න මේ දේවල් වල මූණ බලනවා. අතීත උත්තමිය මේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ජීවිතයක් හදාගන්නේ කොහොමද කියන එක මේ වගේ දේවල් වලින් අපිට කදිමට කියලා දෙනවා. තව බොහෝ කතා වස්තු තියෙනවා පීතමලල හාමුදුරුවන්ගේ කතාව දිහා බැලුවත් එහෙමයි. මේ වගේ කතා ගත්තාම ඉස්සර උත්තමිය සසර කියලා ගත්ත හැටි සද්ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත හැටි කොච්චරනම් වෙනනවද? අපිටත් කවදාම හරි දවසක අපි ගත කරන ජීවිතයට වඩා ධර්මයේ වටිනාකම හදවතට දැනුණු දවසටයි වැටහුණු දවසටයි පින්වතුනි අපි මේ දුක් සහගත සසරෙන් මිදෙන්නේ. ඒ නිසා ඒ වැටහීම අපිට එන්නේ මේ වගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. ඒ නිසා හැම දිනම බොහෝම වමනාවෙන් උදින් මේ ධර්මය අහන්න. මම අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ තමපදීන කතාවක්. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකම් පභාසේති අබ්බහ මුත්තෝ චන්දිමා. යෝච පුබ්බේ පමජ්ජිත්වා යමෙක් පෙර ප්‍රමාදීව ඉඳලා පච්චාසෝ නප්පමජ්ජති පසුව හෝයා නොපමා වේනං අප්‍රමාදී වේනං සෝ ඉමං ලෝකම් පභාසේති අබ්බා මුත්තෝ චන්දිමා. එයා හරියට වැහි වලාවෙන් මෙතුන හඳ යම්සේ බබලනවද ඒ වගේ ලෝකෙ බබලනවා කියලා දෙන්නනවා. වැහි වලා කුලට හඳ ගැහුණාම පින්වතුනි ඒ හඳේ දීප්තියක් නැහැ, ආලෝකයක් නැහැ, බබලන්නේ නැහැ. යම් වෙලාවක ඒ වැහි වලා කුල පහව ගිහිල්ලා හඳ නිරාවරණය වුණොත් අනේ ඉස්සෙල්ලා වැහිලානේ තිබුණේ කියලා ඒ බබලන්නේ කී අඩුවක් නම් වෙන්නේ මනාවේ හඳ බබලනවා. ඒ වගේ ලෝකේටත් ලෝකේ අයටත් මුලින් යම් යම් සත්පුරුෂ ඇසුර නොලැබුණු කම නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි වෙච්ච නිසා ප්‍රමාදී භාවයක් තිබුණත් පසු හෝ සද්ධර්මයේ අවබෝධය ලබාගෙන කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන නොපමා බවට පත් වුණොත් එයාගේ ජීවිතයත් ලෝකයේ තුල සද්ධර්මයෙන් බබලනවා අඩු පාඩුවක් නැතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සද්ධර්මයේ ආලෝකය අපේ ජීවිතයට ලැබෙන්න නම් ලබා ගන්න නම් සද්ධර්මයේ තියෙන වටිනාකම අපිට ටිකක් තේරෙන්න ඕනේ. අපි සද්ධර්මයේ තියෙන වටිනාකම ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු. ඇයි අපි කොහොම හරි මේ ධර්මයේ අර්ථය හොයාගෙන ඒතුළු යෙදිය යුත්තේ කියන කාරණාව. මොකද භාවනා කරන්ට සිල් ගන්නට නුවණින් ධර්මය අවබෝධ කරගන්න කියලා අපි කිව්වට ඒකේ අවශ්‍යතාවය අපිට දැනෙන්නේ නැතිනම් කොච්චර කිව්වත් අපේ ජීවිතයක යෙදෙන්නේ නැහැ. ඒ නිසා මෙතන තියෙන අවශ්‍යතාවය ටිකක් අපි බලමු. මම මුලින්ම මතක් කළ කරුණු ටික පහු සිහියට නගා ගන්නට මේ මුළු ලෝකෙම හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ පින්වතුනි උපන්න දවස් ඉඳලා මරණාසන්න මොහොත දක්වාම සැප සතුට කියන කාරණා දෙක ජීවිතයට ලං කරගන්න. මේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ උපන්න දවසේ ඉඳලා දුක් දුන්නස කියන කාරණා දෙක ජීවිතෙන් අයින් කරගන්න. ඒ තවාසනාවන්ත කාරණාව මරණාසන්න මොහොත වෙනකොට ලෝකෙට ලැබෙන්නේ නැත්තේ ඔය කාරණා දෙක සම්පූර්ණ කරගන්න. සැප සතුට දෙක ළඟා කරගන්න දුක අයින් කරගන්න. ඒකට හේතුව තමයි සැප සතුට දෙක ළඟා කරගන්න උත්සාහවත් වෙන දුක් තුනස් අයින් කරගන්න උත්සාහවත් වෙන අපි ඒ සැප සතුට ඇති වුණ හේතුව මොකක්ද? ඒ නැති කරන්න හදන දුක් තුනස් වලට හේතුව මොකක්ද කියලා හොයලා නෙමෙයි කරන්නේ. අපි ඉන්න ගෙදර වහලෙ හිල් වෙලා තෙමෙනවා නම් වැස්සට තෙමෙන එක අපිට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මිදෙන්න වහලේ හිල් වෙලා හින්ද තෙමෙන්නේ වහලේ කොතනක් හරි වහල හරියන්නේ නැහැ. අපි වහලේ කොතෙන්ට හරි උළු කැටයක් සීට් එකක් තියනවා නම් ඒක හරියනවද? ඒක හරියන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා වෙනවා අපිට මොකද්ද මේ තෙමෙන එක ප්‍රශ්නයක්. මේ තෙමෙන තැන හැදිලා තියෙන්නේ කොහොමද? තෙමෙන්නේ තෙමෙනක ඇති උනේ නැත්නම් වහලේ හිල් වෙලා තියෙන තැන හොයන්න වෙනවා. ඊට පස්සේ ඒ හේතුව නැති කළොත් ඒ හිල් වෙච්ච තැන හොයලා එතන වැහුවොත් නොතෙමින්න පුළුවන්. ඒ වගේ දුක අපේ ජීවිතවලට එනකොට අපි ඔක්කොමල අර වහලේ තෙමෙනකොට වහලේ කොතනක් හරි වහනවා වගේ දුක නැති කරන්න මේ ඔක්කොම උත්සාහවත් වෙනවා. නමුත් දුක ඇති වෙච්ච හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව නවත්තන්නේ හේතුවට ප්‍රතිකර්ම කරන්නේ. අපි ওই මෝඩකම කළේ අද විතරක් නෙමෙයි අනන්ත සංසාරයක. ඉතින් මේ ලෝකයා කරන මේ මෝඩ ක්‍රියාව දැකලා අනුකම්පාවෙන්මයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා කියලා දෙන්නේ මොකද? දුක මෙන්න මේකයි. දුක ඇතිවෙච්ච හේතුව මෙන්න මෙතනයි. මෙන්න මේ හේතුව නැති කළොත් දුක නැති වෙනවා. මෙන්න මෙහෙම කරන්න කියන කාරණා හතර. අපි ඔය ටික වචනෙටත් කියනවා. පොත්වලනුත් දන්නවා. නමුත් අපේ ජීවිතයට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් අපි උත්තර හොයන්නේ වෙන පැත්තක. අපි හිතාගෙන ඉන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ක්‍රමය තියෙන මරණයෙන් පස්සේ තමයි. නමුත් ගෙවල් දොරවල් වල දරුවන්ගේ කටයුතු කාරණා මේ දේවල් වලට උත්තර නැහැ. ඒවට උත්තර වෙන වෙනම හොයන්න. මොකද ඒව දුක්ඛ සත්‍යයි නැති ඒව වගේ හරියට අපි හිතන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ ලෝකේ තියෙන මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්නමයි ලෝකෙ පහළ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දුක කියන එක දුක ඇතිවෙච්ච හැටි ඒ ඇතිවෙච්ච හේතුව නැති කළහම දුක නැති වෙන හැටි පෙන්වුවට එහෙම පෙන්නපු ශාස්ත්‍රඥ වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියනවා. අපි එහෙම කිව්වට කිසියම් කෙනෙක් ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියපු දේ කරන්නේ. දුක නැතුව ඉන්න නම් පුතේ කෙවල් තුරුවල් යාන වාහන ඉදකඩන් හදන්න ඕනේ, මේවා එකතු කරන්න ඕනේ කියලා අපිට කියලා දුන්නේ කවුද? මේ ලෝකයයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද දුක නැතුව ඉන්න ගෙවල් දොරල් යාන වාහන එකකට මිලොම්දල් හදන්න එකතු කරන්න කියලා? එහෙනම් අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුහාමුදුරුවෝද? අද අපි කටයුතු කරන්නේ බුදුහාමුදුරුවෝ කියන විදිහකටද? බුදුහාමුදුරුවෝ කියන විදිහට කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රඥ වහන්සේ අපිට වෙනවා දුක කියන්නේ මොකක්ද? දුක ඇති උනේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියලා බලලා ප්‍රතිකර්ම කරන්න. නමුත් අපි හැමෝම අපි දන්න දන්න මට්ටමට දුක තේරුම් අරගෙන ඒ දුක නැති කරන්න අපි දන්නවා එක එක පිළියම්. ඒ පිළියම් තමයි කරන්නේ. ඒකට හේතුව තමයි දුක ඇතිවෙච්ච හේතු හොයාගන්න ඉතල දුක කියන එක අපි දන්නේ නැතිකම තියෙනවා. දුක කියන එක හරියට පිළිසිඳ දැක්කොත් අසුචියෙන් අසුචිය හොදන්න බෑ කියලා අපිට තේරෙනවා. අසුචිය පිළිසුදු කරන්න සුචි දෙයක් ඕන කියන එක තේරෙනවා අපිට. නමුත් අසුචිය හොදන්න අසුචි ගන්න එක දන්නේ නැතිකම. ඒ වගේ දුක අයින් කරන්න කියලා දුක ගන්න අපි දුක නොදන්නා කමට. දුක පිළිසිඳ දැක්කොත් අපි දුක ඇති හේතු ටික වෙනවා. දුක පිළිසිඳ නොදන්නා කමයි දුක ඇතිවෙන හේතුවට අපේ මනස නොදෙන්න හේතුව. මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි අද දුක කියන එක දන්නේ මොකෙන්ද කියලා බලන්න. ලෝකේ කෙනෙකු දුක දන්නවා. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය ඕව දුකයි කියලා අපි සාමාන්‍ය මට්ටමට දන්නවා. නමුත් මේ දුක කියන එක දැනගත්තට අපි දුකේ කලකිරෙන්නේ. එක කෙරෝලකෙන් උතුරු පැත්තේ ඉඳලා මහා ගින්න කැවිලීගෙන ඇවිලීගෙන ආවෝ අපි දුවයි දකුණු පැත්තට. දකුණු පැත්තේ ඉඳන් මහා ගින්න කැවිලීගෙන ඇවිලීගෙන ඔක්කොම විනාශ කරගෙන ආවොත් අපි දුවයි උතුරු පැත්තට. අනිවාර්යෙන් වෙනවා, මේක නවත්තන්න බෑ. යම් වෙලාවක උතුරු පැත්තේ දකුණු පැත්තේ දෙකෙන්ම ගින්දර ආවොත් එදාට තමයි මැදින් තැන්න යන තැනක් තියෙනවා කියලා කරන්නේ. ඒ වගේ ලෝකේ දුකයි කියන එක තේරෙනකොට ඒ ලෝකේ ඇතුලේ ඔයගොල්ලන්ට සැපයි කියලා කොටසක් දැනෙනකොට ඔයගොල්ලෝ මේ පැත්තට දුවනවා මිසක කවදාවත් වෙනම විකල්පයක් හොයන්නේ නැහැ. ඔළුව කැක්කමත් හැදෙනකොට පැන්ඩෝල් එකක් වුවත් හරි කියන තේරුම තියෙනකන් ඔයගොල්ලෝ නිවන් දැකන උත්සාහවත් වෙනවද? පැන්ඩෝල් එකක් වුණා. බඩගින්න හැදෙනකොට මොනවා ටිකක් හොඳට තම්බගෙන ව්‍යාගෙන කෑවොත් හරියනවා කියන තැනකින් උත්තර තියෙනකොට ඒක කරනවා මිසක නිවන් දකින්න හදනවද අපි? එතකොට එක පැත්තකින් පිච්චිලා ගින්දර આવුත් අනිත් පැත්තට දුවනවා, අනිත් පැත්තෙන් આવුත් අනිත් පැත්තට දුවනවා වගේ දුක කියන එක අපේ ජීවිතයට එනකොට ඒ වෙනුවට අපිට ප්‍රතිවිරුද්ධව ඒ දුකෙන් බේරෙන්න විකල්ප ලෝකෙ තියෙන සැපයි කියලා. ඒ හින්දා ඒ පැත්තට දුවනවා. යම් වෙලාවකදී ලෝකය දුකයි කියන ටිකත් ඒ විතරක් නෙමේ අපි සැපයි කියන ටිකද දුකයි කියන නුවණක් යම් කිසි කෙනෙකුට ආවොත් අන්න එදාට නම් යාර ලෝකේ ප්‍රශ්නයක් එනවා. අසුචියෙන් අසුචිය හොදන්න බෑ වගේ දුකෙන් දුක නැති කරන්න බෑ. එහෙනම් දුකෙන් මිදෙන්න කොහොමද කියන උත්තරයක් ගේ. අපි දුකේ එක පැත්තක දකිනකොට අනිත් පැත්ත සැපයි කියලා දකිනතා කවදාවත් දුකෙන් මිදෙන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ ලෝකයට ඉස්සෙල්ලාම ලෝකයට පහළ වෙලා ඉස්සෙල්ලාම පෙන්වන්නේ මොකද්ද? දුක්ඛේ ඥාන. දුක්ඛේ ඥානං තිබුණොත් ඉබේමයි දුක්ඛ සමුදය නොවන එකෙන් දුක ඇතිවීමට හේතු හොයනවා කියන පැත්තට යොමු වෙන ඉබේමයි. මොකද වෙන එයාට කරන්න දෙයක් නැහැ ඉන්න තැනක් නැති නිසා. එතකොට දුක්ඛේ ඥානං ඇති වෙනකොට ලෝකේ කියන දුක විතරක් නෙමෙයි දුක දුකයි සැපත් දුකයි. ඒ කියන්නේ දුක විතරක් නෙමෙයි අපි සැපයි කියන දේද දුකයි කියන නුවණක් අපිට එන්න ඕනේ. එහෙම ආවොත් අන්න එයාට ප්‍රශ්නයක්. අන්න එයාට දැන් ලෝකෙ තුල උත්තර නැහැ. එතකොට අනිවාර්යෙන් එහෙනම් මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන තැනට මනස යොමු වෙනවා. අන්න එහෙම යොමු වෙච්ච කෙනාටයි බුදුදහම තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙනවා මෙන්න මේකයි එකට තියෙන උත්තරය කියලා. ඉතින් මම අද මාතෘකා මේ ටික හිතුවේ මාර්ගය ගැන කියලා වැඩක් නැහැ. දුක ගැන කියන්නේ නැතුව ප්‍රශ්නය කියන එක තේරෙන්න වෙනවා ඉස්සර වෙලා. නැතිනම් මේ ප්‍රශ්නය ඇතුළේ අපි හිතාගෙන ඉන්නවා. දුක කියන එක නොතේරි, දුක කියන එක දකින්ද උත්සාහවත් නොවි මාර්ගයේ වඩනවා කියන එකත් නෑ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සවස් වරින්න කාලේ වික්ෂුන් වහන්සේලා දහවල් පිණ්ඩපාත යනවා. පිණ්ඩපාතට කල් වැඩි නිසා ඒ තීර්ථකසුකුවකට ගියාම ඒ තීර්ථකය මේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මේ ඕකුල්ලෝ ඒ ශ්‍රමණ බෞද්ධ ගෞතමයෝගාව ඉන්නේ ඇයි? බ්‍රහ්මචර්යාව හැදෙන ඔය මහාන වෙලා ශ්‍රමණ බෞද්ධ ගෞතමයෝගාව මහාන වෙලා ඉන්නේ ඇයි? මේ වික්ෂුන් වහන්සේලා එකට මොකද උත්තර දෙනවා? ඇවිල්ලා කියන භාග්‍යතුන් වහන්සේ මේ අපේ පින්දපාතේ ගියාම පින්දපාතේ කල් වැඩි නිසා මේ තීර්ථ කසපුවත් යන අසපුවට ගියා. ඒගොල්ලෝ අපෙන් අහන මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයෝ ළඟ ඉන්නේ ඇයි කියලා. මහණෙනි ඊට පස්සේ කවුරු හරි අහුවොත් කියන්නේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයෝ ගැන භ්‍රමචර්යාවේ පුරාණවල දුක පිළිසින්ද දකින්න කියලා කියන්නේ. මේ ශාසනයේ දුක පිළිසින්ද දකින්න විතරයි. දුක පිළිසින්ද නොදැක කෙනෙක් අධිකමයක් ලබනවා කියන එකක් නෑ. සීලයක පිහිටන්නේ හිත සමාධි කරන්ද, හිත සමාධි කරන්නේ දුක පිළිසින්ද දකින්න. උගලන්ට කරන්න පුළුවන් එකම දේ තමයි දුක පිළිසින්ද දකින්න. දුක පිළිසින්ද දකින්නවා කියන්නේ සෝවාන්. තවදුරටත් දුක්ඛේ හොඳට පිළිසින්ද දකින්නවා කියන්නේ සබදාගාමි, අනාගාමි ඇති. ඔච්චරමයි වුණේ. ඇයි? දුක කියන දුක පිළිසින් දකින්නකොට දුකයි කියන නුවණ එනකොට තණ්හාවට ඇරෙනවා. තණ්හාව නැති කිරීම තමයි නිරෝධය. එතකොට මාර්ගයෙන් ඉතින් දුක පිළිසින් දකින්නේ. ඔකට හොඳ සූත්‍රයක් තියෙනවා නම් බලන්න, සංයුත්ත නිකායේ ගවම්පති සූත්‍රය. ගවම්පති සූත්‍රයේ ගවම්පති මහ රහතන් වහන්සේ දේශනා කරනවා. එවිට යම් කෙනෙක් දුක පිළිසින් දැක්කම එයා සමුදය දුරු කළ කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක්. යම් කෙනෙක් සමුදය දුරු කළා කියලා කිව්වොත් එයා දුක පිළිසින් දැකපු කෙනෙක්, සමුදය දුරු නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක්. යම් කෙනෙක් නිරෝධය සාක්ෂාත් කළා කිව්වොත් එයා දුක පිළිසින් දැක්ක කෙනෙක්, සමුදය ප්‍රහාණය කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක්. යම් කෙනෙක් මඟ වැඩුවා කිව්වොත් එයා දුක පිළිසින් දැක්කපු කෙනෙක්, සමුදය දුරු කළ කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්. එක ආරමුණක තියෙන්නේ දුක ගැන තාම දන්නේ නැහැ. නමුත් මාර්ගය වැඩුවා නිරෝධය සාක්ෂාත් කළා. එහෙම එකක් නැහැ. දුක පිළිසින් දකින්නේ එච්චරයි ඕනේ. එතකොට තණ්හාව කියන එක නැති, දුක්ඛේ අඥානං, දුක නොදකිනකොට තණ්හාව ඇති වෙනවමයි. තණ්හාව තිබුණොත් තණ්හා නිරෝධී උනිවරනේ එමුත් මාර්ගය නැහැ. දුක පිළිසින්ද දකින්නවා කියනකොට අපි දන්න දුක් ටික හිතන එක නෙමෙයි. අපි දුකයි කියලා අපි දැනගත්තත් නැතත් පවතින යථා ස්වභාවය අවබෝධයටම කියන දුක්ඛේ ඥාන. එතකොට ඒ දුක්ඛේ ඥානේ ගත්තාම මේ තුන් භූමිය ඇතුලේ දුකින් ස්පර්ශ නොකරන ලද එකදු දෙයක්වත් අපිට දකින්න බැරි වෙයි. හැමදේම අපි සැපයි කියන දේ, දුකයි කියන දේ දෙකම දුකයි. නමුත් ඒ ගැන අපි නොදන්නා කමයි කියන අවබෝධය. අපි දුකට සැපයි කියලා හිතාගෙන ඉන්නවා මිසක එතන සැප තිබුණේ නැහැ කියන එක තේරෙයි. මම ඒකට උපමාවක් කියන්නම්. දැන් මේ පිමුතු මේ ඉඳගෙන ඉන්නවා. පැය කාල පැය භාගයක් විතර, පැයක් විතර වෙනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙයි. එතකොට ඕගොල්ලන්ට හිතේ ටිකක් හිතගත්තොත් නම් හොඳයි. සනීපයි සැපයි කියලා ඉඳගෙන ඉන්න ඉරියව්ව අපහසුයි දුකයි කියලා ඕගොල්ලොම කියනවා, ඕගොල්ලොම තීරණය කළා ඒකට ප්‍රතිකර්මයක් හැටියට උත්තරයක් හැටියට සැප හැටියට පහසු බවක් හැටියට දක්වන හිත ගන්න. හිතගෙන පැය භාගයක් විතර පැයක් විතර ඉන්නකොට හිතගෙන ඉන්න ඉරියව දුකක් වේ. දැන් හිතගෙන ඉන්න ඉරියව දුකක් වෙනකොට ඕගොල්ලොම යම් ඉරියව්වක් ඉඳගෙන ඉන්න ඉරියව දුකයි අපහසුයි කියලා තීරණය කළේ ඕගොල්ලොමයි. එහෙම තීරණය කළා නැගිට්ටේ. දැන් හිතගෙන ඉන්න දුකට සාපේක්ෂව සැප හැටියට පහසු බවක් හැටියට ආයෙත් ඕගොල්ලෝ ඉඳගන්න ඉරියව්ව කෙනෙක්. ආයෙත් ඕගොල්ලෝ ඉඳගන්න. ආයෙත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනකොට ආයෙත් හිතගන්න. දැන් බලන්න මෙතනදී සැප හෝ පහසුකම තිබුණද දුකම දුකේම අඩුවැඩිකමක් තිබුණද කියන එක. ඔබට මම උපමාවක් ගන්න. දැන් කාන්තාරේ මෙහා කෙරෝලෙන්දන් එහා කෙරෝල බලනකොට වතුර වගේ පේනවා කියලා හිතන්නු. දැන් වතුර තියනවා කියලා එහා කෙරෝලට වේගින් දුවනවා. දැන් මෙයාට නුවණ නැහැ. ඇහැට පේනවා වතුර පිපාසයේ වතුර බොන්න කියලා වේගින් දුවනවා. කොන්න දුවලා ඇහැතර කෙරෝලට යනකොට වතුර නැහැ පිපාසයේ වැඩි. දැන් ඒ පැත්තේ ඉඳලා තමන් කලින් හිටපු පැත්ත බලනකොට දැන් ඒ පැත්තේ වතුර වගේ පේනවා. දැන් මම ඉඳලා ආපු පැත්ත නේද? එතන වතුර තිබුණේ නැහැ වතුර වගේ පේනට කියලා නුවණින් හිතලා විතර්කණය කරලා ගන්න ඕනේ ටිකක් තියෙනවා. ඇහැට පෙනෙන දේට එකතු නොවි වලකල ප්‍රඥාවෙන් ගන්න ඕනේ ටිකක් තියෙනවා දැන්. මොකද ඇහැට පේන වතුර වගේ. නමුත් ඒ ප්‍රඥාව යමෙකුට නැති වුණොත් ප්‍රඥාව වතුර දහන් වුණොත් ඇහැට පේන දේ ඇත්ත වුණොත් දැන් හිතුව පැත්ත පේන්නේ වතුර වගේ. දැන් ඒ පැත්තට වතුර තියනවා කියලා දුවගෙන වේගෙන් එනවා. එහෙට එනකොට නෑ. ආයෙත් දැන් ඉස්සෙල්ලා හිතුව පැත්ත බලනකොට වතුර වගේ පේනේ. දැන් නුවණ නැතිනම් ආයෙත් එහාට වතුර වගේ දුවේ. එතකොට දැන් මට කියන්න ඒ පැත්තටයි මේ පැත්තටයි වතුර හොයාගෙන වතුර තියනවා කියලා රැවටිලා එහාට මෙහාට මේ මිරිගිය දුවනවා නම් නුවණ නැති වෙච්ච මේ නුවණ නැහැ. ඇහැට පෙනෙන විඥානීය මට්ටම විතරයි දකින්නේ. මෙයාගේ දුවන මේ දිවිල්ල නතර වෙන දවසක් කියන්න මට තියනවද නතර වෙන? මොනවෙ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර පඤ්ඤා නරාණං රතන ප්‍රඥාව කියන එක මිනිහ රත්නයක් වගේ කියනවා. ප්‍රඥාව නැමති එක සීසේ නැත්තම් මේ ගමනේ හැටියම කවදාවත් නතර වෙන්නේ නැහැ. මිරිඟුවේ මෙහා කෙරවලට ඇවිල්ලා එහා කෙරව බලනකොට වතුර වගේ දුවනවා. ඒ කෙරවලින් මේ පැත්ත බලනකොට වතුර වගේ ආයෙත් දුවනවා. ආයෙත් මේ පැත්තෙන් නම් එහාට දුවනවා. නුවණ නැතුව ඔහොම දුවනවා නම් කෙනෙක් ගැන මොනවද අපිට හිතන්න තියෙන්නේ? ත්‍යාගයේ දිවීම සහේතුකයිනේ. දිවීම නතර නොවීම සහේතුකයිනේ. එයා මෝඩයිනේ. අපි දන්නවාද ඒ දේම ඒ විදිහට මඩු නැතුව අපි කරනවා කියලා? ඔය ඉරියව්වේ කළා නම් තෝක මෙරිඳිය මෙහා කෙරවලට ගිහිල්ලා එහා කෙරවලේ වතුර දකින්න දුවනවා. එහා කෙරවලේ ද මෙහා කෙරවලේ වතුර දකින්න දුවනවා. ඔය කරන දේ නමුත් කවදාවත් තේරුම් අරගන්න කොච්චර කාලයක් ඉඳගෙන ඉඳද්ද ඒ දුක අමාරු වෙනකොට ඒකට උගල හිතගන්නේ නැද්ද? ඉඳගෙන ඉන්න එක දුකයි. ඔන්න මේක සැප නෙමෙයි අමාරුයි. මෙතන වතුර නැහැ. හැබැයි හිතගත්තොත් සැපයි. දැන් ඒ ටික ඔන්න වතුර වගේ පේනවා. හිතගන්නවා. දැන් එහා කෙරෝලට ගියාම මෙහා කෙරෝල පේනවා අපර මොකද්ද? වතුර වගේ. දැන් හිතගෙන ඉන්නකොට පේනවා ඉඳගත් ඉරියව්ව සැපයි හිතගන්න. ආයෙත් ඉඳගෙන හිටියොත් එහා කෙරුව දැන් මෙහාට වෙලා එහා කෙරුවල පේනවා. හිටගෙන ඉන්නකොට හිටගන්න එක සැපයි වගේ පේනවා. නුවණ කලඳක් නැතිනම් මුළු ජීවිතේම අපි ඉඳගෙනමින් හිටගෙනමින් ඉඳි සැප මාරු කර කර වැසපුවත් මිරිඟු තුල වතුර හම්බ වුණා නම් තමයි පුදුමේ. හම්බ නොවුණා නම් පුදුම නැහැ. දුක තුල සැපයි කියලා සංඥාවෙන් දුක තුලම හැතරන අපිට සැප ලැබුණා නම් තමයි පුදුමේ. බුදුහාමුදුරු ලෝක පහළ වුණේ ওই මෝඩකම පෙන්වන්න. අර මිරිඟුවේ ආතතර මහාතතර දුවන මිනිස්සයා කරපු දේ අද මේ ජීවිතේ විතරක් නෙවෙයි තිරිසන් ආත්මවල ඉපදගත් අනවරාග්‍ර සංසාරෙම කලේවක අදත් අපි ඒ ටික ඒ විදිහටම කරනවා. බුදුහාමුදුරු ශාස්ත්‍රඥ මහන්සී කියලා කිය කියා අද තියෙන අවාසනාවන්ත සිද්ධි ඒක. එතනන් ඒ මෝඩකම ගැනවිලා යන්න මෝඩකම පෙන්වන්න කෙනෙක් හිටපු නැති නිසාවත් දිව්වා. එක්බඳු ශාස්ත්‍රඥ මහන්සී නමක් ඉපදිලා ඉන්න ලෝකෙක උපදින්න ඉන්න අවස්ථාවක ඒ ටිකම කරනවා නම් ඒ ශාස්ත්‍රඥ මහන්සී ශාස්ත්‍රඥ මහන්සී කී මේක තමයි තියෙන සෝචනීයම බව. ඉතින් මෙතනදී අපිට යම් වෙලාවකදී තේරුණොත් හොඳට බලන්න ඉඳගෙන ඉන්නේ ඉරියව දුකක් නම් හිතගත කියනකොට බලන්න ඒක සැපද කියලා. යම් තප්පරයක යම් විනාඩියක අපි හිතගත්තා නම් පැයක් විතර යනකොට හිතගෙන ඉන්න ඉරියව දුකක් වුණොත් අපි අර හිතගත්ත ගමන් කියන්නේ දුකේ ආරම්භය නේද? එහෙනම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ දුකේ තදකමට සාපේක්ෂව ඉස්සෙල්ල දුකේ ආරම්භයේ සැප හැටියට අපිට පේනවා කියන්නේ. ඒ කියන්නේ දුකේ තදකමට සාපේක්ෂව දුකේ අඩුකම සැප හැටියට පෙන්ලා තියෙනවා මිසක. මම කියන දේ තේරුණාද? සැප විඳලා නෙමෙයි තියෙන්නේ ඕනම දෙයක බලන්න දුකේ අඩුකම සැපක් හැටියට හිතන්න අපි හුරු වෙලා දුකේ බලවත්කමට සාපේක්ෂව දුකේ අඩුකම සැප හැටියට පෙන්නලා. ඒකයි දැන් ඒ පැයක් විතර යනකොට ඒ දුක හොඳට මොහොත කරලා වුණා ඒක දුක බව තේරෙන මට්ටමට ඇවිල්ලා දැන්. දැන් ඉඳගෙන ඉන්න දුකේ ආරම්භක අවස්ථාව දැන් අපිට සැප හැටියට පෙන්නලා තියෙන්නේ. ඉඳගන්නවා දැන් සැපයි කියලා ඉඳගන්න. ඔන්න දැන් ඉඳගත්තා කියන්නේ ඉඳගෙන පැයක් විතර ඉන්නවනේ ඒ දුකේ ආරම්භය. දැන් ඉන්නකොට ඒක දුකක් වෙනවා. එහෙනම් මේ දුකේ අඩුකම දුකේ වැඩිකමට සාපේක්ෂව අපිට සැපක් වෙලා නැතිය. නුවණින් බැලුවොත් හැමදාම තේරෙයි මොකද්ද? දුක තුල මේ පැත්තට මේ පැත්තට ගිහිල්ලා. එතකොට යම් කිසි කෙනෙකුට දුක දුක සැප දුක කියලා දෙකම ප්‍රශ්නයක් ඇති වුණොත් අන්න ප්‍රශ්නයක් එයාට එහෙනම් මේ දුකෙන් ඈතර වෙන්නේ කොහොමද? මොකද දැන් එයාට තේරෙනවා ලෝකෙ තුල තියෙන සැප කියන එක අරගෙන දුක නැති කරන්න බෑ. මොකද ඒකද දුකක් නා. අසුචියෙන් අසුචිය හොදන්න බෑ කියන කියා දන්නවා. එහෙනම් දැන් වෙනවා මොකද්ද? සැපයි දුකයි දෙකම දුකයි නම් මේ දුක කියන එක අයින් කරන්න නැත්නම් සැප කියන එක ලබන්නේ කොහොමද කියනක හොයන්න වෙනවා. අන්න ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම දුකයි නම් දුකේ නූපදීම දුකේ නොහට ගැම්මයි සැප. එතකොට සැපයි දුකයි කියන දෙකේම නූපදීමයි එහෙනම් සැප කියන. දුක ඇතුලේ සැප ලබන්න බැරිය දුකයි සැපයි දෙකේම නොහට ගැම්ම නූපදීමයි සැප කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් මම මෙතන මතක් කළේ එක කාරණාවක්. ලෝකේ හැම කෙනෙක්ම අපි හැමෝම කරන්නේ මේ ලෝකෙ තුල කියන්නේ ගිනි ගොඩ ඇතුලේ ඉඳගෙන නොපිච්චින්න උත්සාහවත් වෙන අය. මහ විශාල ගිනි ගොඩක් ගහලා දැන් ගිනි ගොඩ ඇවිලෙනවා. එක්කෙනෙක් මොකද කරන්නේ මේ ගිනි ගොඩ ඇතුලට ගිහලා අත් දෙක බැඳගෙන ඉන්නවා කිසි උත්සාහයක් නැහැ. මොන එයත් පිච්චෙනවා. එකෙනෙ මොකද කරන්නේ ගිනි ගොඩ ඇතුලේ මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට පැනපැන උසාවත් වෙනවා නොපිච්චෙන. නමුත් ගිනි ගොඩ ඇතුලේ නම් උත්සාහවත් වෙන කෙනා නොවන කෙනා දෙන්නම් පිටචරානේ. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුක. මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ දුක නැතුයි ඉන්න කෙනා, ඉන්න හදන කෙනා නැති කෙනා උත්සාහවත් වෙන්නේ පිටචරනවා. කෙනෙක් දුක නැතුව ඉන්න ඕනේ කියලා කිසිම උත්සාහයක් නැහැ. එයත් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. කෙනෙක් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් හදලා දුක නැතුව ඉන්න ඕනේ කියලා උත්සාහවත් වෙන කෙනෙක් ගොඩ ඇතුලේ පයින්වා එහාට වැහැන්න. එයත් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, මේ දුකටපත් වෙනවා. උත්සාහවත් වෙන කෙනත් නැති කෙනත් දෙන්නම පිච්චෙනවා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කොහෙලද බැ, ඔය විදිහට පැන පැනලා නම් පිච්චෙන් නොපිච්චෙන්නේ මෙන්න මෙහෙම පැනනොත් නම් කියලා පයින් ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් කරලා පයින් හොයෙත් කියන කොට ඇතුළේ. ඒ තමයි පංච උපාදාන ස්කන්ධ ටික භාවනා කරන්න ඕන කියලා ඒ ස්කන්ධ ටික ඇතුළේ. ඒ ඔහොම පැනන්නට නම් බෑ, මේ විදිහට පැනනොත් නම් නොපිච්චෙන්න පුළුවන් කියලා ධර්ම උත්සාහය. අන්තිමට ඒ දෙක ඇතුළේ. ඒ බඳු ගැනත් පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? යමක්නම් ගින්න, යමක්නම් පිච්චෙන, යමක්නම් දුක. මේ පිච්චෙන දුක එන ගින්න කියන ටිකෙන් ඉවතට ගියොත් විතරයි, ඉවතට ගියොත් විතරයි දුක නැති වෙන්න පුළුවන්. දැන් අපි හොයාගමු බුදුරජාණන් වහන්සේ මේ ගින්න නැත්තම් දුක කියන එක පින්නිය කොතැනද කියලා. අපි දැන් තේරුම් කරගන්න ඕනේ, මම මතක් කළා සැප දුක 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 කියන දෙකම දුක. කිටින් කිය පංච උපාදාන ස්කන්ධයේ දුක මේක ඇතුලේ කවදාවත් සැපක් තියෙන්නේ නැහැ. සැපක් වෙනවා නෙමෙයි, දුක නැතුව ඉන්න නම් අපිට හොඳට තේරෙන්න ඕනේ ගිනිගුඩ ඇතුළට ගියොත් පිච්චෙනා මිසක ගිනිගුඩ ඇතුළේ ඉඳන් නොපිච්චෙන්න බෑ. ඒ වගේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කිව්වේ බුදුරජාණන් වහන්සේ ඒ දුක ඇතුලේ නිදුක්ක ඉන්න බෑ. ඒ දුක ඇතුලේ සැප තියෙන්න බෑ. ගිනි ගොඩ ඇතුලේ සිසිල් බවක් තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ගිනි ගොඩ නිවෝ සිසිල් බව මිසක ගිනි ගොඩෙන් එළියට ආවොත් නොපිච්චෙනවා මිසක ගිනිගොඩ ඇතුලේ නිවීමක් හෝ සිසිල් බවක් හෝ ලබන්න බෑ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දේශනා කළා නම් පංච උපාදානස්කන්ධය පරිහරණය කරමින් අනිත්‍ය යන නුවණකින් හිටියත් හරි කියන තැනකටවත් එන්න එපා. වෙන්නේ නැහැ. ගින්න ගින්නෝමයි. දැන් අපි හොයාගමු පංච උපාදානස්කන්ධ දුක කිව්වේ කොතෙන්ද, මොන තරම් තැනකද තියෙන්නේ කියලා. ඔකට අපි ගම්මු සූත්‍රයක් මාතෘක කරලා ආදිත්ත පర్యాయ සූත්‍රය වගේ සූත්‍රයක් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බම් භික්ඛවේ ආදිත්තං. මහණෙනි මේ සියල්ලම අවිල ගන්නා ලදී. කිංචි භික්ඛවේ සබ්බං ආදිත්ත. මහණ කුමන සියල්ලද අවිලගෙන තියෙන්නේ? චක්කුම් භික්ඛවේ ආදිත්තං. රූප ආදිත්ත, චක්කු විඥාන ආදිත්තං. චක්කු සංපස්සෝ ආදිත්තෝ. චක්ක සංපත පත්‍ය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං කප්පියාදිත. ඇහත් ඇවිල ගන්නාලාදී, රූපය ඇවිල ගන්නාලාදී, චක්කු විඤ්ඤාණය ඇවිල ගන්නාලාදී, චක්කු සංපස්සේ ඉන්නපස්ස අපවිදා දුක්ඛය. ඔය වගේ කන මුල් කරගෙන තියෙන ඔක්කොම ටික, නාසය, දිව, ශරීරය, මනස, මේ ඔක්කොම ටික දැන් ආයි කතා කරන්නම දෙයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කේනාදිත්තං. කුමකින් දෙවිලගෙන තියෙන ඔක්කොම ඇවිලගත්තේ වගේ කේනාදිත්තං කුමකින්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දෝමන, සෝපායාස. මේ ආදිත්තං කියවදා. රාගකින, අධිසග්ගින, මෝහකින ආදිත්තං කියවදා. ඉපදීම, ලෙඩවීම, මහලුබව, මරණය කියන මේ කෙටියෙන් කියනවා නම් රාග දේශ මොහ මේ කියන කාරණා ටිකෙන්ම අවිලගෙන තියෙනවා. ඕගොල්ලන්ට යම් දවසකදී මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කින්නි ගොඩක් කියන එක පෙවුනොත් තමයි උන්ව තණ්හාව ඇතිවෙන්නේ. හැබැයි ගින්න ගොඩක් කියන එක පෙහෙන්න ඕනේ නුවණට. ඕකෙදී කොහොමද අපි පංච උපාදානස්කන්ධය කින්නි ගොඩක් හැටියට දකින්නේ? එක මේ මාසයෙන් දෙන්නේ ඔගොල්ලෝ නිවන් දකින්න ඉගෙන ගන්නවා කියන්නේ භාවනා කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් ගිනි ගොඩක් කියලා බලන් ඉගෙනගෙන ඒ විදිහට බලන එක. මේ මොනවා හරි කැඩෙනවා කිඳිනවා අනිත්‍ය කියලා බලන එක නෙමෙයි. අන්නේ ඊට පස්සේ සීලයට පිටලා හිත වඩවඩ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් විදින දෙයක් පිච්චෙන දෙයක් කියලා නෝනින් බලන්න. ඒ නෝනෙන් දෙන් හිත නමලවත් නේවර තියෙන තණ්හාව ඇති කරවන්න බැරි අපිට. ඒ අනවබෝධිය තියෙන නිසාම අපි ඇලේ. කොහොමද ඒක අපි ගන්නෙ? ගණ්ඩනම් ගන්න ඒ නෝන ගන්න ක්‍රමයේ ඉස්සලා ගන්න. අහගත්තාම ඊට අනුව නුවණින් හිතන එක තමයි යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය කරන එකට උපකාරී වෙනස සීලයක පිළිපදලා හිත වඩන එක තමයි සීල සමාධි දෙක. මේ සීල සමාධි ප්‍රඥා කියන කාරණා ටිකේ ඵලය තමයි මොකද්ද? දුක පිරින් දකින්න. එතකොට තණ්හාවත් හැදෙනවා. ඔගලන්ට යම් දවසකදී අපි දෙකමද කියමු මේ වගේ මේ තුලෙත්ක් මේ රෙදි කෑල්ල. මේ රෙදි කෑල්ලද පාරේ වැටලා තියෙන කරලා නිකන් කොල කෑල්ලක් ගත්ත ඒකෙන්ද ඔගොල්ලෝ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස කියන ස්වභාවයෙන් යුක්ත යමක්ම දකින්නවා කියන තැනකට ආවොත් තමයි දුක මිදෙන්නේ. දුක පිරිසන දකින්ද දුක වුණේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ අපි ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියලා හිතන එකයි මේ දුක්ඛේ ඥානං කියලා. දුක්ඛේ ඥානං අපාය ගැන අපාය ඉපදුනහම දුක් විඳලා මහා දුකක් ඇති වෙනවා කියන නුවණ ඇති කරගන්න අපායෙම යන්න ඕනේ. ඒක නුවණක් නේද? අපාය නොයා අපාය ගියාම අවිච්චිත වෙනවා පිච්චල දුක වෙනවා කියලා නුවණ ඇති කරගන්න බැයිද? ඒ වගේ ලෙඩ දිරන්නේ ලෙඩ වෙලා මහලු වෙන මැරෙනවා කියන තත්ත්වයට පත් නොවීම ඒකකින් නුවණ ඇති කර ගන්න පුළුවන්. මම ඒකට නිකම් පරියායක් කියන අපි කියමු දැන් මරණාසන්න මොහොතේදී ඔගොල්ලෝ මේ දුක මුකුත් දන්නේ ගෙවල් දොරවලට දූ දරුවන්ට යනවා හිටකනම් ඕවට කැමැත්තෙන් ඉන්න. අපි නිකමට කියමු මේ සුදු වෙද්ද කැමැත්තකුත් අකමැත්තකුත් නැහැ. මරණාසන්න මොහොතේ කිසිම නිමිත්තක් නැහැ. මේ වගේ මේ රෙදි කෑල්ල විතරක් අන්තිම චුති විතර තියෙ වුණොත් ඕගොල්ලෝ උපදීද නැද්ද? උපදිනවා. ඔන්න ඒ කියන්නේ ඒ චුති විතර රෙදි කෑල්ල පෙවුණා විතරයි ඊට පස්සේ විඥානය පිහිටනවා. ඥානේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන ප්‍රතිසන්දි වශයෙන් ආවොත් මේ වගේ ආයෙ කයක් අවිඥානික වෙනවද නැද්ද? වෙනවා. සවිඥානික වුණොත් ඒ ශරීරයටත් ආපහු ඒ රූපය හැදෙන්න බත් පාන් කවපු මුං ඇට ඌව කන්න දෙන්න වෙනවනේ. එතනකොට මේ ආයතන ටික හැදෙනවද නැද්ද? හැදෙනවා. හැදෙනකොට දැන් බඩගින්න පිපාසය එනවද? එනවා. ඒ රූපයට ලෙඩ රෝග හැදෙනවද? හැදෙනවා. මරණ එතකොට ඒ රූපේ දිරන්නේ නැද්ද? දිරනවා. මර ඒ රූපය අප බිඳින්න මැරෙන්න බැයිද? පුළුවා. එතකොට දැන් හොඳට බලන්න අම්මා ඒ ජීවිතේ මව මැරිච්ච දුක පියා මැරිච්ච දුක සහෝදර මැරිච්ච දුක අපිට විඳින්න වෙන්නේ ඒ දුක් දුක ඔක්කොම ටික විඳින්නේ ඉපදුන නිසානේ නේද? ඉපදුනේ කර්ම නිමිත්තක් තිබුණ හින්දානේ නිමිත්ත හැටියට පෙනී හිටියේ මේකනේ. එහෙනම් මෙයාට පුළුවන්කම තියනවා මට මේ වගේ දෙයක් ලබා දෙන්න. අද මෙයා මෙයාගේ ප්‍රകൃතිය එහෙම දෙයක් තියනවා කියලා තේරෙන්නේ නැහැ. මේ ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධිය මරණය ශෝක පරිදේ දුක්ඛ දොමන සුඛාය ස්වභාව කොට ඇති ධර්මයක් මේ තියෙන්නේ. මේ වස්තුව අතනහර හැම නිමිත්තක්ම නැතු මේ නිමිත්ත මේ ප්‍රතිකල දකින්න එක විතරයි ඕන. සංකත ධාතී ඕනම වස්තුවක් තුල තියෙනවා මේ ජරා මරණ දුක ගැන දෙන්නේ කියාව. එහෙනම් මේ රෙඩිකැලල නිසාම ඕගලන්ට ඉදදීම ලෙඩවීම මහලු බව මරණය කියන එක උරුම කළා නම් ලැබුණා නම් මෙයා ඉදදීම ස්වභාව කොට ලෙඩවීම මහලු බව මරණය ගෙනත් දෙන ස්වභාව කොට ඇති කියන්නේ නෙමෙයිද? එතකොට මේ රෙඩිකැලල ගැන කියපු උපමාව වගේ මේ හැම දෙයක් දිහාම බලන්න. උතන තියෙන අපි නොදන්නා මොකට කතාවක් කියනවා. එක්තරා සිටුවරයක් හිටියා. ওই සිටුවරයේ හිටියා මේ බලවත් හතුරෙක්. මේ සිටුවරයව මරන්න තමයි යන්නේ. දැන් මේ හතුරට හතුරා කල්පනා කරන මේ සිටුවරය මහ ධනවත්. මහත්තු මේ පිරිස් බලයක් තියෙනවා. එයා වටේ හරියට තේරෙන්නේ නැහැ. ඉතින් මේ සිටුවරිය මරනවා කියන එක ලේසි නෑ. මෙයා කල්පනා කරනවා හරි. මම ඔකට වැඩක් කරන්නම් කියලා මෙයා දවසක් සිටුවරය ගාවට ගිහිල්ලා වන්දනා කරනවා. "තීරි ගායශ වේවා සිටුතුමනි" කියන්නේ. "ඇයි මොකද සිටුතුමනි මම නැති දෙරි තුප්පක් කෙනෙක් මට අමුතු වැටුපක්වත් උනේ නැහැ. මට ජීවිතේට මොනවාල් ඛණ්ඩ ටිකක් තිබුණා නැති. මම කැමති ඔබතුමාට සේවය කරන්න. ඔබතුමාගේ වහල් කෙනෙක් හැටියට මාව හිතාගන්න මගේ මොන වැඩක් ගන්නද කියලා ප්‍රියමනාපෙම කිව්වා. ආ එහෙනම් හිටපන්කෝ. ඉතින් ඈතින් තමයි ඉතින්. මාළිකාවටවත් ගන්නෑ වත්තේ තමයි වැඩ දෙන්නේ. ඉතින් මෙයාට ටිකක් පැවරුවහම වත්ති වැඩ ඒටත් වඩා දක්ෂ විදිහට මෙයා වැඩ ටික කරනවා. මෙයා ඒක හොඳට වැඩ ටික කරපු නිසා ඊට පස්සේ මාළිකාවේ කුස්සියකට වැඩ ටික දුන්නා. ඒකත් අනිත් අයට වඩා හොඳ දක්ෂව කරනවා. ඊට පස්සේ මාළිකාවේ ඇතුලේ වැඩ කටයුතු වලට ගත්තා. ගමන් බිමන් වලට යවනවා. ඒක ඉතින් පුරම දක්ෂ විදිහට කරනවා. කාලයක් යනකොට යටත් පිළිසෙන් හැමෝටම ඉස්සලා නැගිටින්නේ. ඔක්කොම නිදාගෙන අන්තිමටම තමයි නිදාගන්නේ. යටත් පිරිසෙන් සිටුමාලිකාවේ ජනෙල් දොරවල් ටික පවා වහන්නේ මෙයා. ඊට පස්සේ සිටුතුමා එපා කියලා කිව්වොත් ඒ වචනේ තිබි හිමියෙන් කරන්නේ නැහැ මෙයා. සිටුතුමා ප්‍රිය මනාප කැමති දෙයක්ම කරනවා අකමැති දෙයක් කරන්නේ නැහැ. සිටුතුමාට ප්‍රිය වචනයක්ම කතා කරනවා අප්‍රිය වචනයක් කතා කරන්නේ. මෙහෙම කාලයක් යනකොට සිටුතුමාට ඒකුණා මගේ ඉන්න සේවකයන් අතරේ මේ මිනිස්සු අතරන් කැපවෙච්ච අවංක කිසිම කෙනෙක් නෑ නේද මේ කියලා මට එයාට ජීවිතේ ඉන්න හොඳම සේවකයා එයාට ලැබුණ හොඳම ලාභය මේ මිනිස්සු ඇයට තමයි තියෙන්නේ. දැන් සිටුමාලිගාවට ඇතුල් වෙනකොට ඔක්කොම පරීක්ෂා කරනවා. මෙයා ගැන එහෙම පරීක්ෂා කරන්න බෑ. මෙයා සිටුමාලිගාවෙන් එළියට ගියත් සිටුමාලිකාව ඇතුළට આવත් පරීක්ෂා කරන්නේ. ඒ තරම් විශ්වාසයක් දැන් කාලයක් ගත වුණා. විශ්වාසය ගොඩ නැගුණා. දැන් කල්පනා කරනවා මම යමක් සඳහා ආවනම් දැන් ඕන එකට කල්. එයා මොකද කරන්නේ? ඊගාව දවසේ තාත්තිඋණු දෙලි පිටියකින් හංගගෙන යනවා. යනකොට සිටුතුමා නිදි. නිදි හංග කවටි හිමින් මේ කියලා කපනවා බිල්. කපල සද්ද නැතුව යනවා. දැන් කියනවා හතුර හතුර විදිහට ආවනම් හඳුනගන්න පහසුයි. හතුර මිතුරු වෙසින් ආවේ එදා සිටුතුමාට ප්‍රිය වචනයක් කතා කරනකොට හිටියොතන අර වදකෝ සතුරමයි හිටියේ. වදකෝ සතුර වදකයා කියලා දැනගෙන හිටියේ. ඒත් දන්නේ ප්‍රිය දේවල් කරනකොටත් හිතියේ වදකයමයි, වදකුව ඔහු වදකයි කියලා දැනගෙන හිටියේ නැහැ. උදේ පාන්දර අවදි වෙලා හවස වෙනකම්ම වැඩ කරලා ප්‍රිය වචනම කතා කරමින් වැඩකාරකමක් කළාන එදා දෙහිතියේ වදකයමයි යට. නමුත් වදකය වදක ස්වභාවය තව පෙන්වුවේ නැති නිසා හඳුන්නේ නැහැ. වදකුව ඔහු වදකයි කියලා හඳුනගත්තේ නැහැ. යම් දවසක තියුණු දැලිපිහෙන් බෙල්ල කපලා ගියා නම් ඒත් වදකයමයි. ඒක වදකෝය වදකයි කියලා දැනගෙන හිටියේ නැහැ. වදකයාගේ වදක බව නොදැනගෙන හිටියොත් වදකයාගේ මරුන් කන්න වෙනවමයි. ඒ වගේ බුදුහාමුදුර දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය කියන වදකේ. නමුත් වදකෝ ඔහු වදකයි කියලා ඕගොල්ලෝ දන්නේ අර සිටුවරයා වගේ. යම් දවසක ඕගොල්ලන් බෙල්ල කපලා යන්නේ තෑමයි. ඒත් ඕගොල්ලෝ දන්නේ. ප්‍රිය වචනයක්ම කතා කරනවා වගේ එකම ප්‍රිය දරුවා එකම ප්‍රිය දේපොළ වස්තු ආරක බාන ඇටියට ඕගලන්ට පෙනී හිටින්නේ මෙයාම. නමුත් කිසිම වෙලාවක ඕගලන්ට ප්‍රිය වචනයක්මයි කතා කරන්නේ. ඕගලන්ට ප්‍රිය විදියටමයි. අප්‍රිය වචනයක් කතා කරන්නේම නැහැ. කිසිම වෙලාවක එයාගේ වදක බව පෙන්වන්න දෙන්නේ නැහැ. ඒ ගුඩින් එකක්මයි ඕගලන් චරා මරණ දුක පරිදේ මේ සතරට දාන්නේ. ඒ ප්‍රියයි කියලා හිතාගෙන ඉන්න, ආදරේ කියලා හිතාගෙන ඉන්න පිනේ හිටින ඒ වදකියා කලේ එක ජීවිතයක විතරයි දෙල්ල කපන්නේ. ඕගලන්ගේ ජීවිතවල මේ වදකේ එක්කෙනෙක් එක බෙලි කපන එක ජීවිතයක දහස් වාරයක් බෙලි කපනවා. නමුත් අවාසනාව ඕගොල්ලෝ වදකෝයි වදකේ වදකයි කියලා දන්නේ, හතුරු හතුර දන්නේ නැහැ කියන සමාධිත්‍ති කිව්වේ වෙන මොකොත් නෙමේ. ප්‍රිය වචන කතා කරද්දිත්, ප්‍රිය විදිහට හැසිරෙද්දිත්, ප්‍රිය වැඩකාරී කැටිර දකිද්දිත්, එයාගේ ක්‍රියාවල් වලට අහුන විදර්ශනා කියලා කියන විශිෂ්ට නුවණක් තියෙනවා. යට ඉන්නේ වදකියා නේද කියලා හඳුනා ගන්න පුළුවන් කම තිබුණා. ඒක තමයි විදර්ශනා. විදර්ශනා කියලා මේ රූපකලාප විඳින්න දෙනවා අමුතු එකක් ගන්න එපා. ඒක නෙමෙයි අපි මෙතෙන්නේ. මේ ඇහැට දුවා හැටියට පුතා ගෙවල් දුරල් යන ගාන ඉඩකඩ කියලා මෙහෙම පෙනෙද්දි ඔගොල්ලෝ නුවණ අරගෙන යන්න පුළුවන් නම් මේ වදකියා නේද කියලා. ඔගොල්ලෝ පංච උපාදානස්කන්ධයේ දුක කියලා කියන්නේ මොකක් හින්දාද? මෙයාගේ තියෙන චපල ගතිය දන්නවා. යම් දවසක ජරා මරණ දුකට අරගෙන යන්න ඉන්න වදකේ කැබේ වදක බව නොපෙන්න. ඔයගලන්ට පුළුවන් කම තියෙන්නේ මේ වදකයාගේ ඇති චපල ස්වභාවය යටින් එකක් තියාගෙන උඩින් එකක් කරන ගතිය මේ තියෙන්නේ. කොටික තේරුනොත් මේ තමන් කියන ජීවිතේ ඉඳලා මේ හැම දෙයක්ම පෙනේ යන්නර සතුරු වදකේ ලක්ෂණ. මේ පංච උපාදානස්කන්ධේ තව පෙන්නන මොකද්ද? ඒ කියන්නේ නපුරු යක්ෂයෝ රාක්ෂණියෝ මිනිහෙකු අල්ලගෙන කන්ට වුණාම ඒ නපුරු රාක්ෂයෙක් වගේ නපුරු යක්ෂයෙක් වගේ පෙනෙහිටින් දෙන්නේ නැහැ. දැන් එන්නේ ස්ත්‍රියක් නම් ලස්සන කුමාරයෙක්ගේ වේශය තමයි මවාගෙන ශනික වෙස් මාරු කරගන්නවා. මවාගෙන අරයව රවට්ටලා අල්ලගෙන කියලා මුරු මුරු ගාලා කනවා. එන්නේ පිරිමියෙක් නම් තංගල තමන්ගේ ස්වභාව වෙනස් කරනවා. වෙනස් කළා අස්සන කුමාරිකාවගේ වේශයෙන් පෙනීලා අරයාගේ හිත බඳවලා අල්ලගෙන මෝහනය කරලා පැත්තකට ගිහිල්ලා අතපය කෑලි කෑලි වලට කඩාගෙන මුරු මුරු කරලා කනවා. මේ අමනුෂ්‍යයන්ගේ රහස්‍යයන්ගේ හැටි මේ මහ භූතත් එහෙමයි. මේ පංච උපාදානස්කන්ධය එහෙමයි. ලස්සන නොයෙක් නොයෙක් බලු භාණ්ඩ කෙවල් දුවා රත්තරන් මාල රිදී මාල කොයිදදයි පෙනෙන්නේ. මොකද දැරුවෙලා දීපෝ වස්තු හැටියට පෙනෙහිට ඉඩකඩන් හැටියට පෙනෙහිටිනවා. එතනින් පෙනෙහිටලා අල්ලගන්න පුළුවන් වුණොත් අල්ලගෙන බඳවගෙන මුරු මුරු ගාලා කනවා. ජරා මරණ දුකට ගෙනියනවා. ඉතින් ඉදකරන් වලට කැමති නැත්තම් වෙන පැත්තකින් යනවා. ගෙයක් දොරක් හැදේ දෙනවා. ඉතල කොහොමර හිත අල්ල ගන්න. එයාව බඳව ගන්න. බඳවගෙන මුරුමුරු ගාලා තමචරමර දුකෙන් මෙතෙන්ද දෙන්නේ. කෙනෙක් ගෙවල් වලට කැමති නැහැ, ඉදකරන් වලට කැමති නැහැ. එතකොට අනිත් පැත්ත කියනවා. දුවේ පුතෙක් හැටියට එනවා. දැන් එහෙම අල්ලගෙන ගන්න හදනවා. දැන් එහෙමත් ඊට පස්සේ එනවා රන් ආභරණ, රිදි ආභරණ, මුදල් ওই විදිහට දෙන්නේ. මෙයා මොන විදිහකට හරි අල්ල ගන්නවම එතකොට අපි තේරුම් කරගන්න ඕනේ මෙහෙම බලනකොට මේ සතර මහා ධාතුව නැත්නම් පංච උපාදානස්ක මේ එක එක විදිහට ඉඳලා හිත බඳුල අල්ලගන්නයි මේ එන්නේ. අල්ලගන්නයි මේ තියෙන්නේ. මොන ක්‍රමයකට හරි අහුණු අල්ලගෙන සතරට යනවා. ඉතින් ඔය බව තේරුම් අරගෙන එක දෙයක් කරන්න. නිවන් දකින්නතුල වෙන මොකුත් හිතන්න ඕනේ නැහැ. දුක පිරිසිඳ දකින විදිහට නුවණින් හිත හිතා ඉන්න හැම වෙලාවෙම දෙන මනෝමය සංකල්පන එකක්වත් මත මවාගන්නවා. ඕගොල්ලෝ එක තැනක ඉඳගෙන ඉන්නකොට ඇතිවෙන චිත්ත සමතය හෝ රූප කලාපයක් හෝ ටිකක් අනිත්‍ය බලන දුන්නා කියලා හෝ ඕගොල්ලෝ බැලුවා කියලා හෝ ඔයගලට මොකුත් වෙලා නැහැ. කවුරු කිව්වත් මොනවා කිව්වත් රැවටෙන්නපත් තමන් දැනගන්න තමන්ගේ මනස වෙලස් වෙලාද නැද්ද කියලා. ප්‍රകൃතියෙන් මේ නුවණ කියන එක එදිනෙදා ජීවිතේ පුරාවට පැතිරලා හිටින නුවණක් එනකම්ම මේක කළ යුතුයි. මේ නුවණ ගත යුත්තේ එදිනෙදා ජීවිතයෙන් මේ නුවණ දකින්න ඕනේ. එක තැනක ඉඳගෙන යමක් පුරුදු කරන්ඩ නැගිට්ටහම ඒක එළඹ සිටින මට්ටමට එන්නයි. එතකොට වෙන මොකුත් නෙමෙයි. මේ රෙදි කියලා අල්ලනකොට මට තේරෙනවා මේ ජරා මරණ ධර්මයක් නේද. තමම හිතනවා ජරා මරණ, ඇයි ජරා මරණ කියන්නේ? මේ නිමිත්ත මරණාසන්න මොහොතේ ඇති වුණා ආපහු උපදින්න පුළුවන්, ඉපදුනොත් මෙහෙම යන්න පුළුවන්. මේ ගෙදර දොරේ වැඩකට තුකම ගම නිකන් හිත හිතයි. මේ මාත අල්ලනකොට මගේ අත කියනවා මේ ජරා මරණ ධර්මයක් නේද. ඇයි මේ රූපය මගේ අත කියලා මේ රූපය මතක් වුණ ප්‍රතිසන්දි වශයෙන් යනවා. ගිහිල්ලා ජරා මරණ දුකටපත් වෙනවා. ඔහොම ටිකක් හිතනවා. එක තැනක ඉඳගෙන සති නිමිතිත තියාගෙන හොඳට හිත වඩන්න සමත භාවනාවකින් හිත වඩන්න සීලයක පිළිපදලා ඉන්නවා. හිත හොඳට වඩනවා. එතකොට දකිනහන වෙලාවදී මේ වගේ නුවණින් හිතන් ඉඳ ලැබෙනවා. නුවණින් හිතනකොට එක තැනක ඉඳ භාවනා කරන්න ලැබෙනවා. මුලදී මේ ස්වභාවය තේරුම් කරගන්න බබු අපි ප්‍රමාදී වෙහිටිය පස්සේ හරි අපි කල යුත්තේ මේකයි කියලා ටිකක් හරි දැනගෙන යම් කිසි කලෙකලොත් කෙනෙක් කළොත් එයාට ජීවිතේ වරදින්නේ නැහැ. අන්තිම මොහොතේ හරි දිනන්න පුළුවන්. ඒ නිසා හැම දිනම මෙන්න මේ අනන්ත ජාති සංසාරේක අපි හැමෝම කලී උවේ දුවන්නම් වල දුවන රටාවකට එකතු වෙලා දුක නැති කරන්න මොනවා හරි දෙයක් කෙරුවා. නමුත් අපි තේරුම් කරගන්න ඕන දුක නැති වෙන්නේ වෙන මොකකින්ද නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දුක ඇති වෙච්ච හේතුවක් තියෙනවා. මේ සසර යම් යම් දේවල් හොයාගෙන පැමිණේ විඥානයේ ප්‍රතිසංගතයෙන් පැමිණේ මේ තණ්හාව නිසා ඒක හික්මෙන්න ඕනේ. ඒක හික්මෙන්නද මේ දුක පිළිසෙන් දකින්න ඕනේ. කෙටියෙන් ගත්තාම වෙන්න තියෙන ඔක්කොම අයහපත වෙනවා දුක පිළිසෙන් නොදකින්නකට. වෙන්න තියෙන ඔක්කොම යහපත වෙලා නිවන් දකින්නවා නිවනත් ලැබිලා ඔක්කොම ටික ලැබෙනවා. එක දෙයක් කරන්න දුක පිළිසෙන් දකින්න උත්සාහවත් වෙන්න. ඒක දුක පිළිසෙන් දකින්නවා කියනකොට මේ පංච උපාදානස්කන්ධය කියලා මේ තුන් ලෝමයටම ඇවිත් අපේ ජීවිතයෙන් ඒකේ හැම වෙලාවෙම තීරණය කරන තුලති තීරණය කරන හිතනවා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුල තමම අහන ඇයි අනිත්‍ය දෙයක් කියන්නේ ඇයි දුක් දෙයක් ඇයි උලක් කුලක් කියන්නේ. ඊට පස්සේ මේ හේතුයෙන් මේ නිමිත්ත ප්‍රතිසන්දි වශයෙන් ගත්තොත් ගම මේ වගේ තැනකට යන්න පුළුවන් නේ. එහෙනම් ඒ ස්වභාවය ලබා දෙන්න පුළුවන් කෙනෙක් නේද මේ? මේ අර වදකියා වගේ තාම මෙයා මට හුදු රෙද්ද කෙනෙක් පෙනී හිටින්නේ, ජරා මරණ හැටියට පෙනී හිටින්නේ නැහැ. තාම අරයා මේ මිත්‍රේ කැටිට පෙනී හිටින වදකියා හැටියට පෙනී හිටින්නේ නැහැ. නමුත් මෙයා තමයි මගේ බෙල්ල කපලා යන්නේ. මෙයා තමයි කවදා හරි දවසක මාවත් එක්ක අරගෙන යන්නේ කියලා නුවණින් දකින්න පුළුවන්. ඕක තමයි විදර්ශනාව කියන්නේ. ලෝකේ පේන දේට වඩා නුවණින් දකින්න අවශ්‍යයි කියලා. සතුරෙක් හැටියට, වදකෙක් හැටියට, රෝගයක් හැටියට, හුලක් හැටියට, ගලක් හැටියට දකින්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධය. මොකද මේ යටින් යන නුවණ. කොන ඔය විදිහට බැලුවොත් අපිට මරණය පස්සේ නෙමෙයි මේ ජීවිතේම මරණය මිදින්න පුළුවන්, මේ දුක මිදින්න පුළුවන්. තව දහම් වහනකොට, ඒ වටපිටාව තේරුම් කරගන්නකොට, කල්‍යාණ මිත්‍ර ඇසුර වෙනකොට අපි අනවබෝධය තව දුරු කරගන්න පුළුවන්. ඉතින් මේ අනවබෝධය දුරු කළා මේ ජීවිතයේදීම මේ සත්‍ය අවබෝධ කරගන්න මේ දේශනාව හේතුපරස්‍රියම වේවා කියලා.